මෙවර අපි නොදුරු සිනමාවෙන් කතාබහ කරන්නට සූදානම් වන්නේ ජාත්‍යන්තරයේ කතාබහට ලක්ව ඇති සිනමා නිර්මාණයක් ක්‍රිස්ටොෆර් නොලන් විසින් අධ්‍යක්ෂණය කළ ඩන්කර්ක් කියන සිනමා නිර්මාණය පිළිබඳව අපි කතාබහ කරන්නට සූදානම් වන්නේ. මේ සිනමා නිර්මාණය සම්බන්ධයෙන් කතාබහ කරනකොට විවිධ අය විවිධ ආකාරයේ නිර්වචන මේ සිනමා නිර්මාණයට ලබා දී තිබෙනවා. මෙය මෑත කාලීනව නිර්මාණය වූ හොඳම යුදමය චිත්‍රපට, එහෙමත් නැත්නම් අපි කියනවා මේ හොඳම වෝ ෆිල්ම් එක කියලා ජනප්‍රිය ධාරාවේ විචාරකීන් කියන අතරතුර තවත් පිරිසක් කියනවා මෙය ඒ වගේ චිත්‍රපටයක් නෙමෙයි, විශේෂයෙන්ම සර්වයිවල්, එහෙමත් නැත්නම් අපේ පැවැත්ම කියන කාරණය මේ චිත්‍රපටයෙන් නිර්වචනය වෙන බව තමයි සමහරක් විචාරකීන්ගේ ඒ වගේම අධ්‍යක්ෂකවරයාගේ මතය වී තිබෙන්නේ. මේ කරුණු කාරණා මුල් කරගෙන අද අපි ඩන්කර්ක් කියන සිනමා නිර්මාණය සම්බන්ධයෙන් කතාබහ කරන්නට සූදානම්. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. අයබෝන් භූපති.
අයබෝන් සංජය.
භූපති, අපි මේ කාරණය කතා බහ කරන්නට පටන් ගමු. දැන් මේ ඩන්කර්ක් කියන්නේ අපි ඉතිහාසයේ දන්නා කියන කාරණයක්. මේ කාරණය මුල් කරගෙන අද වන විට ක්‍රිස්ටොෆර් නොලන් විසින් මේ චිත්‍රපටය නිර්මාණය කිරීම කියන කාරණය සිනමා විචාරකයෙක් විදියට ඔබ දකින්නේ කොහොමද? ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?
ඔව් සංජය, ඔබ පටන් ගත්ත තැන ඉතාම හොඳයි. මොකද ඩන්කර්ක් කියන එක සිනමාවට සංජය අලුත් දෙයක් නෙවෙයි. ඩන්කර්ක් පිළිබඳව මුලින්ම අපි කියනවා පේට්‍රියට්, අර හරිම මේ රට ජාතිය බේරා ගන්නා වීරවරයෙක්ගේ ස්වරූපයෙන් පළවෙනි චිත්‍රපටය නිෂ්පාදනය වුණේ 1958. ඉන්පස්සේ සංජය ආයි 2004 ඩන්කර්ක් පිළිබඳව වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වෙලා තිනවා. මට ඒක බලන්න හම්බෙලා නැහැ. මං හිතන්නේ ඩන්කර්ක් පිළිබඳව වඩාම අවධානය දීලා ගත්තේ විශේෂයෙන් ඉතාලම, ඒ කියන්නේ සම්භාව්‍ය සිනමාව සහ ජනප්‍රිය සිනමාව කියන දෙකේ ඉරි දෙක මකපු මෑත කාලේ ඉන්න ප්‍රමුඛම පෙළේ අධ්‍යක්ෂකවරයෙක් වන ක්‍රිස්ටොෆර් නොලන් විසින් අධ්‍යක්ෂණය කරපු 2017 නිර්මාණය වෙච්ච ඩන්කර්ක් චිත්‍රපටිය. එතන මේ චිත්‍රපටිය ගත්තම චිත්‍රපටියේ අවස්ථාව ඉතාමත්ම තීරණාත්මකයි. 1940 අවුරුද්දේ දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාත්මක වීම පවතින විට බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ බෙල්ජියම් ජාතික හමුදා, අපි කියන ඇලයන්ස් එකක්, හමුදා එකමුතුවකින් ගිහිල්ලා ජර්මනිය, ප්‍රංශයේ මුහුදු තීරයේ ජර්මනියට හමුදාවට එරෙහිව කරන සටනේ ඉතාම තීරණාත්මක අවස්ථාවක් තමයි ඇතම් ඉතිහාසය ඇතුළේ ගත්තත් ඒක පරාජයට පත් වෙච්ච අවස්ථාවක්. මේ හවුල් වෙච්ච රටවල් තුන, මෙන්න මේකේ ඉතාම පොඩි කාලයක්, චිත්‍රපටිය ගලාගෙන යන්නේ මාසයක්, සතියක් සහ දවසක් කියන කාලවකවානු ඇතුළේ. එතකොට මෙන්න මේක තමයි චිත්‍රපටියේ මූලික පදනම අපි හැමෝම දන්න විදිහට. නමුත් ඔබ කිව්වා වගේ ඉතාම අපේ කුතුහලය දනවන සිද්ගන්නාසුළු ආඛ්‍යානය තමයි මේක නැරේෂන් එක වශයෙන් ගත්තම ක්‍රිස්ටොෆර් නොලන් තීරණය කරලා තියෙනවා මේ චිත්‍රපටියෙන් සම්පූර්ණයෙන්ම මේකේ තියෙන සාම්ප්‍රදායික යුද සිනමාවේ. දැන් ඔබත් අර්ථකථනය කරා වගේ බොහෝ දෙනෙක් මේක යුද සිනමාවක් විදිහටම සලකනවා. නමුත් ඒ කියන්නේ යුද චිත්‍රපටයක්, ශානරයක් විදිහට, ප්‍රභේදයක් විදිහට. නමුත් මේ චිත්‍රපටිය පිළිබඳව තරමක බරපතල ප්‍රවේශයක් ගන්න, චිත්‍රපටිය පිළිබඳව බරපතල ආකාරයකට එළඹීමක් ගන්න විචාරකයන් පවසන්නේ මේක යුද චිත්‍රපටියක් නෙමෙයි. මේක ඇත්තටම එක්කෝ ඩිසාස්ටර් මූවි එකක්, නැත්නම් ඔබ කිව්වා වගේ සර්වයිවල් පිළිබඳව, ජීවිත ගලවා ගැනීම පිළිබඳව චිත්‍රපටියක් කියලා. මමත් ඒකට එකඟයි. ඒකේ ඉතාම ගැඹුරු මානයක් කරා ගන්න උත්සාහයක් මම දකිනවා ඩන්කර්ක් චිත්‍රපටියේ. අපිට ධනාත්මකව හෝ ඍණාත්මකව දකින්න පුළුවන්. මම අර පටන් ගත්ත තැනට ගියොත් ක්‍රිස්ටොෆර් නොලන් ගත්ත තීන්දුව තමයි වැදගත්. ආඛ්‍යාන වශයෙන් ගත තීන්දුව මේ චිත්‍රපටියෙන් සම්පූර්ණයෙන්ම දේශපාලනික පසුබිම අයින් කරලා දාන එක. අපි කියනවා ඩීපොලිටිසයිස් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒක පැසිව් කරලා තියෙනවා, නිෂ්ක්‍රීය කරලා තියෙනවා. ඒතර මේක චිත්‍රපටිය අපිට හම්බ වෙන්නේ බොහොම බැටල් ෆීල්ඩ් එකේ, මේ භූමියේ ඉන්න බිම්මට්ටමේ. අපේ ලංකාවේ වාමාංශික දේශපාලන භාෂාවෙන් කියනවනම් බිම්මට්ටමේ ඉන්න හමුදා නිලධාරීන්ගේ ජීවන අත්දැකීමක් විදිහට. ඒ විතරකුත් නෙවෙයි සංජය, මේක ඉතාම පැහැදිලිව අපිට කොටස් තුනක් දකින්නට හම්බ වෙනවා. මේ චිත්‍රපටියේ ගොඩබිමේ දර්ශනයක්, මහමුහුදේ දර්ශනයක් සහ ආකාශයේ දර්ශනයක්. මේ තුන අවකාශ තුනක් විදිහට අපි ගත්තොත් ගොඩබිම තිබ්බට ගොඩබිමේ බීච් එකක් තමයි අපිට වැඩිපුර පෙනෙන්නට තිබෙන්නේ. පළවෙනි දර්ශන දෙක තුන ඉවර වෙච්ච ගමන්ම මුළු චිත්‍රපටියම ගලාගෙන යන්නේ බීච් එකේ. මේ කෑල්ල ගත්තොත් ඔන්ට ලෆෑන් කියලා නගර සැලසුම් සහ ආකිටෙක්චර් පිළිබඳව ඉන්න විචාරකෙක්, දාර්ශනිකෙක් ඉන්නවා ලෝකේ සුප්‍රකට. ඔහු කියනවා නන් ස්පේස් කියලා අදහසක්. ඒ කියන්නේ ස්පේස් එකක් නොවන, අවකාශයක් නොවන. මේකෙන් ඔහු අදහස් කරන්නේ මිනිස් පැවැත්මට. අපි ඔබත් කිව්වා මේක පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඒ පැවැත්ම කියන වචනේ මම අල්ලගෙන ඒක දාර්ශනික අර්ථයක් දක්වා ගෙනිච්චොත්, අපි දන්නවා එක්සිස්ටෙන්ෂනලිසම් කියලා. ඒ කියන්නේ පැවැත්ම පිළිබඳව විද්‍යාව, මිනිහාගේ පැවැත්ම කියන්නේ මොකද්ද කියලා දාර්ශනිකව කතා කරනවා. ඒතර මේ දාර්ශනික මාතෘකාව අපි සිනමාවට එකතු කරොත්, පොඩ්ඩක් මුට්ටු කරොත්, අපිට පේන එක තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන අවකාශ තුනම මිනිස්සුන්ට දිගු කාලීනව ජීවත් වෙන්න පුළුවන් අවකාශ තුනක් නෙමෙයි. ඒ කියන්නේ පර්මනන්ට් ප්ලේසස් නෙමෙයි. ඒකයි අප මම අන්ඩ්‍ර ලෆන්ගේ අර්ථයෙන් කියන්නේ මේක නන් ප්ලේසස් කියන අර්ථයට තමයි අපිට දාන්න පුළුවන් කියලා. එතකොට ගුවන ගත්තත් මුහුද ගත්තත් බීච් එක ගත්තත් පර්මනන්ට් නැහැ. ස්පේස් එකක් විදිහමත් පර්මනන්ට් නැහැ. එතකොට මම හිතනවා මේ චිත්‍රපටියේ කුතුහලය දනවන මානෙ එකයි චිත්‍රපටියේ කතන්දරය කියන එක අතහැරලා අනික් කාරණේ තමයි කතන්දරය අතහැරලා තියෙනවා. කතන්දරයක් අතහැරලා අපි කිව්වා අර උදාහරණයක් විදිහට ව්‍යුක්ත චිත්‍රකලාව ඇබ්ස්ට්‍රැක්ට් පේන්ටින් වල සිද්ධ වුණා වගේ තනිකර සිනමාවේ මම දැක්ක එක ඉන්ටර්විව් එකක ක්‍රිස්ටොෆර් නොලාන් සූතිවත වෙලා තියෙනවා අන්ද්‍රේ තර්කෝස්කිගේ සිට ටෙරන්ස් මලික් දක්වා මේ ධාරාවේ අධ්‍යක්ෂකවරුන්ට විශේෂයෙන් මම හිතන්නේ ටෙරන්ස් මලික්ගේ සිනමාවේ තියෙන රූපමය ආඛ්‍යානයන් ගොඩක් අපිට මේ චිත්‍රපටියේ දකින්න පුළුවන් ටෙරන්ස් මලික් එමනුවෙල් ලෙබෝස්කි කියන සිනමාචාරපකරණ ශිල්පියෙක් එකතු වෙලා කරපු මෑතකාලීන සිනමා රූපේ කරපු වෙනස්කම් යම් සමාන්තරත්වයක් තියෙනවා මේ චිත්‍රපටියේ. ඉතින් ඔය කාරණාත්මක තමයි මූලිකවම මට චිත්‍රපටියේ సౌందర్యාත්මක සහ අන්තර්ගතමය සාරාංශය විදිහට කියන්න තියෙන්නේ. අපි බලමු මෙතනොත් එහාට ඒක විධාරණය කරගන්න සංගය.
විශේෂණ ඔබවති මම මේ චිත්‍රපටයේ නිර්මාණාත්මක කරුණු කාරණා දෙසට අවධානය යොමු කරන්නට කැමතියි. දැන් අපි මේ චිත්‍රපටයේ නරඹනකොට මට දැනුණු දෙයක් තමයි අපි හිතමු මේ චිත්‍රපටයේ සැකැස්ම එහෙමත් නැත්නම් අපි කියනවා මේ ස්ට්‍රක්චර් එක කියන එක මේ අපි කියනවා ඉංග්‍රීසියෙන් මේ ස්ට්‍රක්චර් එක හරි ටයිට් කියලා. අපිට මේ බලනකොට මේ චිත්‍රපටයේ බලනකොට අපිට බ්‍රීතින් ස්පේස් එකක් එහෙමත් නැත්නම් අපිට මේක නැවතිලා මේක රිලැක්ස් කරන්න චිත්‍රපටයේ නිර්මාණකරුවා අපිට ඉඩ තියලා නැහැ. ඒ වගේම දෙවැනි කාරණේ තමයි මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම මේ චරිත ඔහු ගොඩනගනකොට ඒ චරිත කොහොමද ඒ චරිතයේ කතාවට අදාළ වුණේ කියන අපි කියන බෑක් ස්ටෝරි එක කියලා පසු කතාව මේ චිත්‍රපටයෙන් ඔහු එළියට අරගෙන එන්නේ නැහැ. මේ නිර්මාණාත්මක කරුණු කාරණා දෙසට අවධානය යොමු කළොත් බූපති
මම හිතනවා ඒ ඔබ මතු කරපු කාරණා දෙකටම ඉතම يعني බොහොම ඍජු උත්තරයක් විදිහට කිව්වොත් මම එකඟයි. මම කැමති ඒ ඔහුගේ එළඹුමට. එකක් තමයි ඔබ කියපු ටෙන්ෂන් එක අර බ්‍රීතින් ස්පේස් එක අපිට හුස්ම ගන්න අවකාශයක් දෙන්නේ නැති එකට. අපි සිංහල භාෂාවෙන් අපි කතා කරන ටිකක් බර වචනයක් තියෙනවා සහකම්පනයක් ලබනවා කියන. ඒ කියන්නේ කෙනෙකුගේ දෙයක් ඔහු ආකාරය ඒ කියන්නේ එම්පතිය එකක් අපි ගත්තොත් යම් තරමකට. ඒ කියන්නේ කෙනෙක් අත්විඳින ආකාරයටම අපිත් අත්විඳින්න උත්සාහ කරනවා. ඉතින් මේක සිනමාවේ මූලික උත්සාහයක් මම හිතන්නේ සංජය. කලාවේ ගත්තම සිනමාව විතරක් නෙවෙයි කලාවෙම අපේ ජීවිතේට අපිට අත්දකින්න හම්බෙන්නේ නැති වෙන කෙනෙකුගේ අත්දැකීමක් එම්පතිකල් ආකාරයකට යම් සහ සම්බන්ධයක් තියෙන ආකාරයකට සහනුභූතියක් ලබන්න අපිට යම් හැඟීමක් ලබන්න අධ්‍යක්ීමක් ලබන්න උත්සාහයක් දෙන එක. ඒතර මම හිතන්නේ මේ බීච් එකේ හිටපු අයට විවේකයක් ගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ තමයි. ඔවුන්ට එක දිගට මේ බැටල් ෆීල්ඩ් එකේ ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් වැඩ කරන නිසා මම හිතනවා ඒ රිද්මය ඒ ආඛ්‍යානය තමයි ක්‍රිස්ටොෆර් නොලාන් ගන්න උත්සාහ කරලා තියෙන්නේ කියලා. ඔබට මේකම දකින්න පුළුවන් සංජය ඩංකක් චිත්‍රපටියේ හඬපටේ. ඔහු මියුසික් එකක් කියලා ඒක මම දැක්ක සමහර විචාරකින් ලියලා තියෙන එක බයාලි මියුසික් කියලා කියන්නේ කොහොම අපිට මියුසික් එකක්ද කියලා අඳුර ගන්න පුළුවන් අසීරු තත්ත්වයේ මියුසික් එකක් විදිහට එන ඒ හරිම රෙපිටිටිව් ඒක නැවත නැවත එකම දේ නැවත නැවත හම්බ වෙනවා ඒක නිකන් එක්තරා වෙලාවකට ඒක සයිරන් හඬක් වගේ තැහෙනවා යම්කිසි ආකාරයක අපිට දෙන මේ කියන්නේ වෝර්නින් එකක් අපිට දෙන අනතුරු ඇඟවීමක් විදිහටත්. එතකොට මේ ආඛ්‍යාන දෙකම ගත්තම එක පැත්තකින් ඔබ කිව්වා වගේ හරිම ටයිට් හරිම හිර කරලා තියෙන්නේ අනිත් පැත්තෙන් ගත්තම රෙපිටිටිව්. මම හිතනවා මේ කාල අවකාශය ගැන අපි කියන එකට කොග්නිෂන් කියලා සමස්ත කාලවකවානුව අපි මිනිස් විදියට තේරුම් ග්‍රහණය කරගන්නේ තේරුම් ගන්නේ කොහොමද සංජානනය කරගන්නේ කොහොමද කියන කාරණේදී ඒක හරිම ඉතාම නිර්මාණශීලී සිනමාත්මක එළඹුමක් අරගෙන තියෙනවා. මට මේක ටිකක් මතක් වුණා ටෙරන්ස් මලික්ගේ තින් රෙඩ් ලයින් කියන චිත්‍රපටියත් එක්ක. ඒ චිත්‍රපටියත් අපිට ගත්තොත් ඒක යුද්ධ චිත්‍රපටියක්ද කියන ප්‍රශ්නේ එනවා. ඒ චිත්‍රපටිය ඔබට මතක නම් ඒ චිත්‍රපටිය පුරාවට රූපයෙන් සම්පූර්ණ යුද පෙටිය පෙන්වන අතරේ හඬපටය සම්පූර්ණයෙන්ම අපි කියන ඔෆ් මියුට් කරලා තියෙනවා. යුද්ධය නැතුව ඒ යුද්ධයට සහභාගී වෙන සොල්දාදුවන්ගේ වොයිස් ඕවර් එකක්. ඔවුන්ගේ සිතුවිලි සහ ඔවුන්ගේ අදහස් අපිට හඬපටයක් විදිහට කතන පටයක් විදිහට එන්නට සලස්වනවා. මම හිතනවා මේ දෙකේම තියෙන වැදගත් එළඹුම තමයි සංජය සිනමාවේ සිනමාත්මක ගුණාංග. ඒ කියන්නේ කැමරාකරණය හඬ නිෂ්පාදනයෙන් කොහොමද මිනිස් ආත්මීයත්වය නියෝජනය කරන්නේ මිනිස් ආත්මය කොහොමද මේ සිනමාත්මක ගුණාංගයෙන් රිංගන්නේ කියලා. මම හිතනවා ඒ අර්ථයෙන් ඉතාමත්ම සාර්ථක නිර්මාණයක් කියලා ඩංකක් චිත්‍රපටිය. ඒ වගේම මේ චිත්‍රපටිය එතනොත් අඩියක් ඉස්සරහට තිබ්බම අපිට පේනනට තියෙන දේ තමයි මම අර කලින් කිව්වා වගේ අහස. මේ අහස කියන එක පාවිච්චි කරපු විදිහ ගත්තම ඒක අපිට පේනවා ජමානු සොල්දාදුවන් 3 දෙනෙක් මූලික වශයෙන් මේ ඔවුන්ගේ මූලික සැලැස්මට අනුව ඔවුන් එක කට්ටියක් ඔවුන්ගේ ග්‍රවුන්ඩ් එකට සහය දෙනවා. ඒ කියන්නේ යුද බිමේ බිම් මට්ටමේ ඉන්න ජර්මන් සොල්දාදුවන්ට අනිත් කට්ටියට දෙන වගකීම තමයි මේ මුහුදේ පැනලා යන හදන අයට ප්‍රහාර එල්ල කරන එක. ඒතර මේ කට්ටියවත් අපිට පේනකොට අපි ගත්තොත් මෙටෆරිකලි උපමාත්මකව මේ අහස කියලා කියන්නේ මොකක්ද කියලා ගත්තම අපි දන්නවා චිත්‍ර කලාවේ ඉඳලා දෘශ්‍ය කලාවේ ඉඳලා දෘශ්‍ය කලාවෙන් එළියට ආවත් සාමාන්‍ය ජන ජීවිතය ගත්තත් ඕනම රටක අහස කියලා කියන්නේ ගෝඩස් පැවැත්මක් දේවත්වයේ පැවැත්මක්. එකට අපෙන් උත්තර වූ අපිට වඩා ඇබ්සලූට් අපිට වඩා උත්තරීතර වූ යම් බලවේගයක් කියන එක ගැන අදහස අපි දකිනවා. අදටත් ක්‍රීඩකයෝ ගිහිල්ලා ඔලිම්පික් හරි ඕනෑම කොමන්වෙල්ත් හරි ඕනෑම ක්‍රීඩා තරගයකදී දුවන්න ගියොත් ඉඳලා පොඩ්ඩක් අහස බලලා තමයි අපිට මතකයි අපේ සනත් ජයසූරියත් අහස බලලා තමයි ක්‍රිකට් ගැව්වේ. ඒතර අපි යම් බලවේගයක් ගැන ඒතර අහස කියලා කියන්නේ අපේ මේ බලවේගය මේ දේවමය දිව්‍යමය බලවේගය අපිව පාලනය කරන බලවේගය පිළිබඳව ඕනෑම ආගමක නියෝජනය ඕනෑම ආගමක. එතකොට මේකෙදී මේ අහස පුරා සැරිසරන්නේ ඩංකක් චිත්‍රපටියේදී හිට්ලර්ගේ හමුදාව SS එක තමයි මේ අහසේ බලය අල්ලගෙන ඉන්නේ. SS එක නිරූපණය වෙන්නේ SS කියන හමුදාව නිරූපණය වෙන්නේ අහසේදී විතරයි. අපි මුල් දර්ශන වාර ටික ගත්තත් මේ චිත්‍රපටයේ ඩංකක් චිත්‍රපටියේ අපිට ගයිස් එකක් විදියට එහෙම නැත්නම් නිකම් වේශයක් භූතාත්මයක් වගේ තමයි SS හමුදාවේ සොල්දාදුවන් ඉන්නේ. වෙඩි සද්ද විතරයි අපිට ඇහෙන්නේ. වෙඩි තියෙනවා පේනවා. කවුද වෙඩි තියන්නේ කියලා පේන්නේ නැහැ. ඔවුන්ව රූපමය වශයෙන් අපි කියනවා ඒ කියන්නේ පැවැත්මක් විදිහට එක්සිස්ටන්ස් එකක් විදිහට නිරූපණය වෙන්නේ අහසේදී. මම හිතනවා මේ ඒ කියන්නේ දෙවියන්ගේ බිඳ වැටීම ඒ කියන්නේ දෙවියෝ ඉන්න ඕනේ තැනට හිට්ලර් ආපුවම දෙවියෝ ඉන්න ඕනේ තැනට SS හමුදාව ආපුවම වෙන්නේ මොකක්ද කියන එක තමයි මෙටෆරිකලි මේ චිත්‍රපටියෙන් බොහොම හංගලා පෙන්වන්නේ කියලයි. ලෝකේ තියෙන පරණම උපමාවක් නව ආකාරයකට නව ඉතාම සිනමාත්මක ආකාරයකට ඇඟිල්ලෙන් ඇනලා කියන්නේ නැතුව ඒක පෙන්ලා දෙනවා. මම හිතන්නේ මේ පැත්තෙන් ගත්තම ඉතාම නිර්මාණශීලී. මොකද පක්ෂ තුනක හමුදාවක් තමයි මේ ගැලවිලා යන්න පටන් ගන්නෙ. ඒ ගැලවිලා යන්න පටන් ගන්න හදන ලක්ෂතුරුක හමුදාවට ප්ලේන් තුනක් එන්නේ. ඉතින් මම හිතන්නේ මේක හරිම ඉන්ටරෙස්ටිං යුදමය වශයෙන් ගත්තත් ඒ කියන්නේ යුද මිලිටරි සයන්ස් එකක් ඇතුලේ ගත්තත් මේ චිත්‍රපටියේ මේ කාරණේ නිරූපණය වෙන විදිය.
The enemy tanks have stopped.
Why?
Why waste precious tanks when they can pick us off from the air like fish in a barrel?
There are 400,000 men on this beach.
Where are we going?
Dunkirk.
I'm not going back.
There's no hiding from this sun. We have a job to do.
If we go there, we'll die.
අද අපි නොදුරු සිනමාවෙන් කතා බහ කරමින් සිටින්නේ ක්‍රිස්ටොෆර් නොලාන් විසින් අධ්‍යක්ෂණය කළ ඩන්කර්ක් සිනමා නිර්මාණය පිළිබඳව. ඩන්කර්ක් සිනමා නිර්මාණයෙන් අධ්‍යක්ෂකවරයා විදියට ක්‍රිස්ටොෆර් නොලාන් ළඟා කරගන්නට බලාපොරොත්තු වුණු එහෙමත් නැත්නම් උත්සාහ කළ ඉලක්කය මොකක්ද? මේ පිළිබඳව අදහස් දක්වන ක්‍රිස්ටොෆර් නොලාන්.
I thought long and hard about how you address this enormous story that's far too big to encompass in a movie. There's 400,000 people involved. A vast scale of you know, myriad human experiences. And ultimately what I chose to do is focus on the elements that make the Dunkirk story unique from just another war film or whatever. And it's the survival aspect and the suspense aspect. And so I wanted to address the story very much in the language of suspense.
මේ විශේෂයෙන්ම ඉතිහාසයේ කරුණු කාරණා සිනමාවට නැගීම කියන්නේ අභියෝගාත්මක කාරණයක්. විවිධ මතභේදවලට සමහර වෙලාවට සිනමාකරුවන් මුහුණ දෙනවා මේ ආකාරයේ සිනමා නිර්මාණ එළිදැක්වූ විට. මේ සම්බන්ධයෙන් ක්‍රිස්ටොෆර් නුලාන් කියන කාරණයක් තමයි විශේෂයෙන්ම ඉතිහාසයේ ඇති හිස්තැන් පිරවීම තමයි විශේෂයෙන්ම සිනමාකරුවෙකු විදියට විය යුත්තේ කියන කාරණය. අපි දැන් මේ කරුණු කාරණා ගත්තහම උපති දැන් මේ ඉතිහාසයට අදාළ කතාවක් තමයි ක්‍රිස්ටොෆර් නුලන් මේ ආකාරයෙන් සිනමාවට අරගෙන ඉන්නේ. අපිට මේක මේ ඇත්තටම මේ සමාජීය කාරණා දේශපාලනික කරුණු කාරණා එක ගත්තහම කොහොමද මේ කාරණේ නිර්වචනය කරන්න පුළුවන්? කොහොමද මේ ඔබ දකින්නේ?
ඔව් සංජය, මම සතුටු වෙනවා ඔබේ ප්‍රශ්නේ මගෙන් අහපු එක ගැන. මොකද මමත් විශ්වාස කරනවා history as itself ඒ කියන්නේ ඉතිහාසයේ ලෙසම චිත්‍රපටිවල නියෝජනය වෙන්න ඕනේ නැහැ කියලා. ඉතිහාසය පිළිබඳ කියවීමක් තමයි චිත්‍රපටයෙන් කියන්නේ. ඉතිහාසයේ කරුණුමය වශයෙන් තොරතුරු නිවැරදිද නැද්ද වගේ දෙයක් එකතු වෙන්නේ ඒ චිත්‍රපටියෙන් කුමක් කියන්න ගියාද කියන කාරණෙත් එක්ක. මොකද්ද මේ චිත්‍රපටියෙන් ප්‍රසන්ට් වෙන අයිඩියොලොජි එක, දෘෂ්ටිවාදය කියන ප්‍රශ්නේදී තමයි අපිට ඉතිහාසයේ මේ කරුණු කාරණා අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පැත්තෙන් ගත්තම ක්‍රිස්ටොෆර් නොලාන් කියන කාරණේට මම එකඟයි. ඒ කියන්නේ ඉතිහාසයෙන් අර පරතර හිඩස් ගැප්ස් වල තියෙන කාරණේට තමයි ආටිස් කෙනෙක් කලාකරුවෙක් යොමු වෙන්න ඕනේ කියන එක. නමුත් අපි බලන්න ඕනේ ක්‍රිස්ටොෆර් නොලාන් කටින් මේ කිව්වට චිත්‍රපටිය මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම මේ කලින් විනාඩි කීපෙදී කරපු සාරාංශයත් එක්ක අපි බැලුවොත් සංජය මේකට නැවත අතුල් වුණොත් අපිට පේන්නට තියෙන දේ තමයි මෙහි දේශපාලන පැවැත්ම කුමක්ද. ඒ තමයි අපි දැක්කොත් හොලිවුඩ් ජනප්‍රිය සිනමාවේ ගොඩක් වෙලාවට ඩිසාස්ටර් මූවිස් හරි එහෙම නැත්නම් අපි කියනවා අභ්‍යවකාශය පිළිබඳව තියෙන ස්පේස් සයන්ස් මූවිස් වල තියෙන චිත්‍රපටි වල තියෙන ආඛ්‍යානයක් තමයි පෘථුවිය අපිට එන්න එන්නම ජීවත් වෙන්න බැරි තරම් බවට පත් වෙනවා. අපි මේක අතහැරලා එළියට යන්න යනකොට එළියලුත් අපිට ඊවල් අද කෙනෙක් නපුරු අනෙක් හම්බ වෙනවා. මෙන්න මේ දෙක අතර අහිංසකව ටිකක් හිරනවා කියන ආඛ්‍යානය. මම හිතුවා මෙන්න මේ ආඛ්‍යානය තරමක වෙනස් විදිහකට, ඒ කියන්නේ තරමක් වෙනස් කරලා නමුත් ආඛ්‍යාන රටාවම ත්‍යාගෙන කරපු චිත්‍රපටියක් තමයි ඩංක චිත්‍රපටිය කියන්නේ කියලා. අපි ගත්තොත් ඔවුන්ව ගොඩබිමෙන් පලා යන්න වෙලා තියෙනවා. එහා පැත්තේ මොහොදෙනුත් තියෙනවා. ඒතර උඩ යන්න තැනක් නැති වෙනවා. ගෝඩ් වෙනුවට අහසෙන් එන්නේ මම අර කිව්වා වගේ හිට්ලර්. එතකොට මෙන්න මේ අදහස විසින් මූලිකව මේ චිත්‍රපටිය විසින් ගොනු කරන අදහස විසින් කුමන කාරණයක් සඳහාද අපිව තල්ලු කරන්නේ කියන එක. ඒ කියන්නේ කුමක් තේරුම් ගැනීම සඳහාද අපිව තල්ලු කරන්නේ කියන කාරණයට ගියොත් මම හිතනවා බරපතලම කාරණේ තමයි එක පැත්තකින් මේ චිත්‍රපටිය ගන්න පැසිව් ආඛ්‍යානයත් එක්ක. නිර්දේශපාලනික පැසිව් දේශපාලනික අදහසක් කියන්නේ නැති ආඛ්‍යානය ගත්තොත් ඒ ආඛ්‍යානය විසින් මේ සමස්ත යුද කණ්ඩායමේ තියෙන ජාතිකවාදය ගැන කිසිදු සිනමාත්මක ප්‍රකාශනයක් සිද්ධ කරන්නේ නැහැ. මම හිතනවා ඒ නිසාවෙන් මේ චිත්‍රපටිය ඕනනම් ජාතිකවාදී ව්‍යාපාරයකට ඔවුන්ගේ ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පොසිබිලිටි එක තියෙනවා. ඒක මේ චිත්‍රපටියේ තියෙන දුර්වලතාවයක් මම හිතන්නේ. මොකද අපිට පේනලා තියෙනවා සමකාලීන ගෝලීය අර්බුදයත් එක්ක සෑම රටක්ම නැවත වතක් ජාතිකවාදයට යනවා. දැන් මට මගේ මේ අදහසට විරුද්ධ කට්ටිය ඉන්න පුළුවන්. ජාතිකවාදයට අපි කියනවා සපෝට් කරන, උදව් කරන නිෂ්ක්‍රීය ආඛ්‍යානමේ පරක්ම මම කියන ඩංකක් චිත්‍රපටිය තියෙනවා. මට ඒක තමයි ඩංකක් චිත්‍රපටියේ තියෙන මූලික දේශපාලනික විවේචනය. අනිත් පැත්තෙන් අපි තව ටිකක් ඉස්සරහට ගත්තොත් මම හිතන්නේ ඊටතර බරපතල අයිඩියොලොජි එකක් මේ චිත්‍රපටිය විසින් පෙන්නනවා. ඒ තමයි මේ ප්‍රහාර එල්ල කරද්දී SS සමුදා විසින් ජර්මනියේ මොවුන් අවසානයේ ගන්න තීන්දුව තමයි අපිට මතකයි අර මූලික වාර ටොමි කියන බ්‍රිතාන්‍ය ජාතික තරුණ සොල්දාදුවක් පැනගෙන යද්දී අනිත් පැත්තෙන් ඉන්න ඩෝසන් කියලා අර බෝට්ටුවකින් එන චරිතය අර ප්‍රධාන කතාවේ ප්‍රධාන කොටසක් වෙච්ච වයසක මිනිස්සයා අර තරුණ ළමයි දෙන්නෙක් එක්ක ඇවිල්ලා එයාගේ අර දෙවෙනි සහායකයා මැරෙනවා, එක්කෙනෙක් එයාගේ පුතා. ඔබට මතක නම් මේ චරිතය මේ වගේ චරිත ඇතුලෙන් ගත්තොත් අපිට පේන්නට තියෙන දේ තමයි මේකලම් පැනලන්න හදනවා ඒ බෝට්ටුවෙන් ඇතුළුව විධිමත්ව ඔර්ගනයිස් කරපු කුඩා බෝට්ටු ගණනාවක්. එතකොට මේ චිත්‍රපටියේ යටිතලයේ තියෙන දෘෂ්ටිවාදී යෝජනාව තමයි විශාල ප්‍රශ්නයකදී විශාල අර්බුදයකදී පොඩි පොඩි අයට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක. ඒක හරියට ලෝකෙම පරිසරය විනාශ වෙනවා, හොඳටම පරිසර අර්බුද වලට යනවා. අපිට ජනමාධ්‍යයෙන් දේශපාලඥයන් ජනප්‍රියතල යෝජනා කරනවා ඕගලන් ගෙවල්වල ගස්වන්න, ගෙවල්වල වගා කරන්න කියලා. අපි හොඳට දන්නේ නැහැ මේ ගෙවල්වල වගා කරයි කියලා ලෝක පරිසර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතකොට අපිට ලෝකයේ මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන දෘෂ්ටිවාදයක් තමයි සාමූහිකත්වය වෙනුවට සාමූහික විශාල අරගල, මහා අරගල අපි කියනවා මාස් ස්ට්‍රගල්ස් වලට විරුද්ධයි මිනිස්සු බොහෝ දෙනේ විරුද්ධ වෙමින් පුංචි පුංචි අරගල ඔබට පුළුවන් දෙයක් කරන්න කියන දෘෂ්ටිවාදයට ගිහිල්ලා තියෙනවා. මේක මම හිතනවා ඉතාම පුද්ගලවාදයක් කියලා, ධනේශ්වරයේ නිශ්චර යුගයක ආපු බරපතල දෘෂ්ටිවාදයක් කියලා. මෙන්න මේ දෘෂ්ටිවාදයේ ඉතාමත්ම ගැඹුරු සිනමාත්මක ආකාරයකට මම හිතනවා ඩංකක් චිත්‍රපටියේ තියෙනවා. මේ මානය තමයි මම හිතනවා ඩංකක් චිත්‍රපටියට අපි ඉදිරිපත් කළ යුතු මූලික විවේචනයේ තියෙන්නේ කියලා.
හොඳයි, අපි අද නොදුටු සිනමාවෙන් කතා බහ කළේ ක්‍රිස්ටොෆර් නොලාන් විසින් අධ්‍යක්ෂණය කළ ඩන්කර්ක් චිත්‍රපටය පිළිබඳව. මේ විශේෂාංගයටත් අපගේ පසුගිය විශේෂාංගවලටත් ඔබට සවන් දෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය. භූපති, බොහොම ස්තුතියි මෙවරත් නොදුටු සිනමාව සමගින් එක්වීම පිළිබඳව.
බොහොම ස්තුතියි සංජය.